ගරු අමාත්‍යතුමාට.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, වැරදි පදනමක ඉඳගෙන වුණත් අපේ ජනතා යුක්තිපරුණේ ගරු මන්ත්‍රීතුමා වෛද්‍ය නලින්ද්‍ර ජයතිස්සමැතිතුමා මේ තාක්ෂණ නගරය පිළිබඳව මේ විවාදය කැඳවීම ගැන අපි තුමාට ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම මේ තාක්ෂණ නගරයක් ඇයි කියන ගැටලුව අපි අරගත්තාම මූලික ප්‍රවණතා දෙකක් නිසා තමයි මේ රජයේ අපේ මහනගර සැලසුම මේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය දියත් කළේ. අපි දන්නවා මේ රටේ 1947 ඉඳන් 77 දක්වා ආනයන ආදේශක ආර්ථිකයක් ගෙනියන්න උත්සාහ කළා. විශේෂයෙන්ම 77 ආණ්ඩුවේ රට ඇතුලේ භාණ්ඩ නිෂ්පාදනය කළා, ආනයන පුළුවන් තරම් සීමා කළා, ආනයන ආදේශක නිර්මාණය කරන රටක් හදන්න උත්සාහ කළා. 77 ඇත්තමකුවත් 76 ෆීලික්ස් දෑස් බණ්ඩාරනායක ඒ ආර්ථිකය ලිහිල්කරණය කළ අපනයන අභිමුඛ ආර්ථිකයක් හදන්ඩ කටයුතු කළා. ජයා ජයවර්ධන මැතිතුමා තමයි ඒකේ මූලික කටයුත්ත කළේ. එතනදී ආයෝජකීන් කැන්දා ගැනීම සඳහා ලංකාව පාවිච්චි කළා උපක්‍රම කීපයක්. එකක් ලාභ ශ්‍රමය, ලාභ සම්පත්, පහත් පෙළේ පරිසර නීති, ඒ වගේම පහත් මට්ටමේ ශ්‍රම නීති කියන මේ කාරණා එක්ක බටහිර රටවල වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීම සඳහා ඒ බටහිර රටවලට පක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක් එතුමා අනුගමනය කළා. එතුමාගේ මේ ක්‍රියාදාමය විසින් තාම ශක්තිමත් ප්‍රතිඵල ලංකාවට මුල අවුරුදු කීපේ ලැබුණා. අද මෙතන රුපියල් අව ප්‍රමාණය ගැන කතා කරනවා. ඒ රුපියල් අව ප්‍රමාණය ආර්ථික අර්බුදයක් වෙනවායි කියලා කතා කරනවා. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ 1977 නොවැම්බර් මාසේ 16 වෙනිදා වගේ දවසක රොනි ඩිමල් මහත්තයා එක පාටම රුපියල 100%කින් අව ප්‍රමාණය කළා. හැබැයි ඒ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ රටේ ආර්ථික වර්ධන වේගය 8%කට වඩා වැඩි වුණා. ඒ මොකද අර ලාභ ශ්‍රමය නිසා ආපු ක්‍රියාදාමය. ඇත්තටම ඒ අවස්ථාවේදී උපාලි විජේවර්ධන මහත්තයා, ලලිත ඇතුළත් මුදලි මහත්තයා වැනි අය ඇති කරපු අපනයන සැකසුම් කලාප තමයි අද චීනේ ෂෙන්ෂෙන්, ගොන්ෂෝ වැනි ඒ පර්ල් නදියාවට තියෙන ලෝකයේ ප්‍රධානම කාර්මික නගරේ ආදර්ශය බවට පත් වුණේ ඒ අපේ එදා අපනයන සැකසුම් කලාප. එදත් මේ කටුනායක බියගම් මේවා දානකොට මෙවැනි විරෝධතා එල්ල වුණා. පොල්ගස් කපනා කිව්වා, ජන ජීවිතය අඩාල වෙනවායි කිව්වා, මීගම් කලපුව විනාශ වෙනවායි කිව්වා වගේ නොයෙක් විරෝධතා ව්‍යාපාර මැද විදේශිකයන්ට රට විකුණනෝ විශේෂ නීති පද්ධතියක් මෙතන ඇති වෙනවා කියන කාරණේමත් තමයි ගමන් කළේ. නමුත් ඒකෙන් මේ රටේ ආර්ථිකයේ එතෙක් තිබිච්ච තේපොල් රබර් ආර්ථිකය වෙනුවට අලුත් අපනයන ආර්ථිකයක් ඇති වුණා. නමුත් කාලයක ඇවෑමෙන් දැන් තවදුරටත් ඒ අපනයන සැකසුම් කලාප ඉදිරියට ගෙනියන්න බෑ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ කටුනායක බියගම, ඒ වගේම කොග්ගලාදී ස්ථානවලට සීමා වෙලා තිබිච්ච කර්මාන්ත ගමට ගෙනිච්චා. ඒකෙන් බලාපොරොත්තු වුණේ ලාභ ශ්‍රමය ගමෙන් ගන්න. ඒ පියවරත් අනු ගණන් වෙනකොට අවසන් වුණා. ඒ අනුව අපි ආර්ථික විද්‍යාවේ හඳුන්වන නිෂ්පාදන සාධක ලාභ කිරීමෙන් ආයෝජකීන් කැඳවා ගැනීම කියන ප්‍රතිපත්තිය උපාය මාර්ගය දැන් ලංකාවට වලංගු නෑ. ඒ නිසා ලංකාවේ ආසනයක් ආසනයක් පාසා අපනයන සැකසුම් කලාප හැදුවත් කිසිම ආයෝජකයෙක් මේ රටට එන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. එහෙමනම් වර්තමානයේ අපේ උපාය මාර්ගය මාරු කරන්න ඕන. අපේ උපාය මාර්ගය අපනයන ක්‍රියාදාමය මාරු කරන්න ඕන. 1990 ලංකාවේ යම් අපනයන සැකසුමක් තිබුණද තේපොල් රබර් ඇඟලුම් සහ අනික් භාණ්ඩ හා සේවාවල අද තියෙන්නේ ඒ සැකසුමමයි අවුරුදු 30කට පස්සේ. මේක තමයි අද ලංකාවේ අපනයන අර්බුදේ. අපේ ආනයන වැඩි වුණාට අපේ අපනයන වැඩි වෙලා නැහැ. 1990 වියට්නාමයේ අපනයනය බිලියන 5යි, ලංකාවෙත් බිලියන 5යි. අද වියට්නාමයේ අපනයනය බිලියන 175යි, ලංකාව 10යි. මේ තත්ත්වය වෙනස් කරන්න මොකද්ද කරන්න ඕන? මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය කරන්නේ නවෝත්පාදන උපාය මාර්ගයට ගමන් කිරීමයි. ලාභ ශ්‍රමය ලංකාවේ නැති වුණාට අපට ශක්තිමත් දැනුම සහිත බුද්ධිමය පරපුරක් ඉන්නවා. ඒකයි පිනිතරම අවධාරණය කරන්නේ කෝටි දෙකක් බඩවල් වලට කතා කරන දේශපාලනයේ වෙනුවට කෝටි දෙකක් මොළවල් වලට කතා කරන ආර්ථික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි කියලා. මේ නවෝත්පාදනය වෙනුවෙන් අපි සෑහෙන වැඩපිළිවෙළක් දියත් කළා. මට මතකයි මම තාක්ෂණ ඇමති හැටියට 2013 දී ලංකාවට නවෝත්පාදන උපාය මාර්ගයක් අඳුන්ලා දුන්නා. අපි පෙන්නලා දුන්නා එදා. අද මේ රටේ 100%ක 6ක ආර්ථික වර්ධනයක් ගන්න දලදේශීය නිෂ්පාදනයෙන් 30%ක 35%ක් ආයෝජනය කරන්න. හැබැයි තාක්ෂණ ශාස්ත්‍රයේ අපි ආයෝජනයක් කරොත් 100%ක් ඒකෙන් ආර්ථික වර්ධනයට ලැබෙන ප්‍රවේගය ඔය අනිකුත් ශාස්ත්‍රවල ආයෝජනය කරනවා වගේ 4-5 ගුණයක් කියලා අපේ ආර්ථික මහාචාර්යවරු පැහැදිලිව පෙන්ලා දී තිබුණා. ඒ උපාය මාර්ගය අපි ලබා දුන්නා. නමුත් ඒ පසුගිය රජයට යම් යම් පියවර ගත්තා. ඒ උපාය මාර්ගයේ මත පදනම් වෙලා. ඒ අවස්ථාවේ අපේ අධ්‍යාපන ඇමතිතුමා එයාදී පිරිස් අපි සාකච්ඡා කළා. අපිට තාම මතකයි ඔය යෝජනාව මුලින්ම ආවේ අපේ කැබිනට් මණ්ඩලයේ කිලිනොච්චියේ රැස් වෙච්ච වෙලාවේ. තාක්ෂණ ශාස්ත්‍රයේ උපාධි ඇති කරන්න ඕන, මේ කලා ශාස්ත්‍රයේ උපාධි වලට තවත් පිරිස ගොඩ කරන්න නැතුව කියලා. ඒ අනුව තමයි තාක්ෂණ පාඨමාලාව ඇති කළේ. නමුත් විධිමත් තාක්ෂණය නවෝත්පාදනයේ ඉදිරියට ගන්න පුළුවන් විදිය විධිමත් වැඩසටහනක් එතන තිබුණේ නැහැ. ඒක තමයි පළවෙනි හේතුව. ඒ අනුව රටට අවශ්‍යයි තාක්ෂණ නගරයක්, ඒ වගේම තාක්ෂණ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න පුළුවන් කාර්මික පුරවරයක්. අර හැමතැනම ගොඩනැගෙන අපනයන සැකසුම් කලාප වෙනුවට දැනුම අපනයනය කරන නව යුගයකට අවශ්‍ය පසුබිම රටට අවශ්‍යයි. දෙවැන්න, අද ලෝකයේ පවතින තාක්ෂණ රටාවේ තාක්ෂණ ක්‍රියාදාමය මොකක්ද? එදා අපි ඒක හඳුන්වන්නේ 4 කාර්මික විප්ලවය කියලා. අපි දන්නා තරමින් 1760 දී මේ ලෝකේ ආරම්භ වුණා පළවෙනි කාර්මික විප්ලවය. ඒකට අපි කියවා යන්ත්‍ර යුගය, එහෙම නැත්නම් මැෂින් ඒජ් කියලා. ඒක අවුරුදු 100ක් ගියා. ඒක ලෝකේ විශාල පරිවර්තනයක් සිද්ධ කළා 1860 දක්වා. 1860න් පස්සේ තෙල් ගල්ලඟුරු ගෑස් විදුලිය ආවා. ඒකත් එක්ක අලුත් යුගයක් ආවා. ඒ යුගයට කියවා පොසිල ඉන්ධන යුගය, එහෙම නැත්නම් පොසිල් ඒජ් කියලා. ඊට පස්සේ 1960 දී මේ අර්ධ සන්නායක යුගය, ඉලෙක්ට්‍රොනික යුගය සහ චන්ද්‍රිකා යුගය ආරම්භ වුණා. ඒකත් එක්ක තොරතුරු තාක්ෂණ යුගය ආවා, ඉන්ෆෝමේෂන් ඒජ් එක ආවා. දැන් මේ 2010 ඉඳන් අපේ ලෝකයේ තියෙන්නේ අපි කියනවා සුහුරු යුගය, එහෙම නැත්නම් ස්මාර්ට් ඒජ් එක. මොනවද ඒක වෙන්නේ? ඒක වෙන්නේ අලුත් තාක්ෂණ ධාරාවන් ගණනාවක් විසින් ලෝකයේ විප්ලවකාරී විදිහට පරිවර්තනය කරන. එකක් තමයි නැනෝ තාක්ෂණය, එකක් තමයි ජීව තාක්ෂණය, එකක් තමයි අණුක ජීවවිද්‍යා තාක්ෂණය, ඒ වගේම ආහාර තාක්ෂණය, හරිත තාක්ෂණය, රොබෝ තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, මේ අනාදී වශයෙන් එකිනෙක හා ගැටගැහිච්ච, අන්තර්ජාලය හා ගැටගැහිච්ච ක්‍රියාදාමයන් ගණනාවක් ඇති වෙනවා. ඊට අමතරව අද ලංකාවේ අලුත් දැනුම් ශාස්ත්‍රයේ සේවා ඇති වෙලා තියෙනවා. අද තේපොල් රබර් කියන එකෙන් මේ රබර් සහ පොල් වලට වඩා ලොකු අපනයන ආදායමක් අදටත් කිසිම ආණ්ඩුවේ සහයෝගයක් නැතුව මේ දැනුම පදනම් කරගත් ව්‍යාපාර විසින් කරගෙන යනවා. අපි කියන්නේ ඒවට BPO KPO කියලා. ඉතාම දුෂ්කර මට්ටමේ පටන් අරන් තියෙන මේ ස්ටාර්ට්අප් කම්පැනි විසින් අද දැනට ඩොලර් මිලියන 600කට අධික ප්‍රමාණයක් රට විනිමය ගෙනියනවා. මේක බිලියන ගානක ආදායමක් බවට පරිවර්තනය කරන්න පුළුවන් දෙයක්. ඒකට මේ ක්‍රියාදාමයට, මේ කාර්මික විප්ලවයට අපි සම්බන්ධ වෙන්න ඕන. තායිවානය, ඒ වගේම සිංගප්පූරුව, හොංකොං රට, ඒ වගේම කොරියාව, මේ හැමෝම ලෝකේ බලවත් උනේ තමන්ගේ සාපේක්ෂ වාසිය තෝරා ගැනීම. අපි කියනවා කොම්පැරටිව් ඇඩ්වාන්ටේජ්. මේ සාපේක්ෂ වාසිය ලංකාවේ අද ලාභ ශ්‍රමය නෙවෙයි, අද අපිට තියෙන මේ දැනුම මුල් කරගත් ක්‍රියාදාමය. ඒ නිසා මේ 4 කාර්මික විප්ලවයට අදාළ ඒ දැනුම අපේ දරුවන් කරා ලබා දෙන ප්‍රධාන ස්ථානය තමයි අද මේ හෝමාගම සහ මාළඹේ ඉති කරගෙන යන්නේ. මම පළමුවෙන්ම කියන්න ඕනි, අක්කර 4000ක් මිනිසුන්ගේ ඉඩම් ගන්නවා අය කියලා පට්ටපල් බොරුවක් වතුරලා තියෙනවා. එවැනි කිසිම ක්‍රියාදාමයක් නැහැ. ඒ වගේම ඉඩම් කොරියාවට විකුණන්න යනවායි කියලා චෝදනාවක් කියනවා. කිසිම කොරියානු ආයතනයකට මෙතන ඉඩම් විකිණෙන්නේ නැහැ. ඇත්තටම අපි කොරියානු ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕනි. අපට නොමිලේ මේ මුළු ප්‍රදේශයේම අවශ්‍ය කරන ඒ මූලික සැලසුම, ප්‍රධාන සැලසුම, මාස්ටර් ප්ලෑන් එක අපට නොමිලේම සිදු කර දීම ගැන. ඇතරම මේ ඉංග්‍රීසි වචනයක් පටලෝගෙන, මේ ලෑන්ඩ් යූස් කියන එක පටලෝගෙන තමයි මේ පටන් ගත්තේ මේ අක්කර 410 කතාව. ඉතින් ඒක නිසා කිසිම එවැනි ක්‍රියාදාමයක් මෙතන සිදු නොවන බව තහවුරු කරන්න ඕනේ. ඒ වගේම අපි කියන්න ඕනේ මෙතන අපි දැන්ටම මෙන්න මේ ආයතන වලට ලබා දීලා තියෙනවා. ඒක තමයි මම මේ කියන්නේ කොරියාවට ඉඩම් විකුණනවායි කියලා කියන තක්කඩින්ට උත්තරයක්. කොළඹ විශ්වවිද්‍යාලයට අපි දීලා තියෙන අක්කර 17ක් කොළඹ විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨය ගෙනියන. කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන කොළඹ ලංකාවේ අපේ දරුවෝ ඉගෙන ගන්නේ කොරියාවේ නෙවෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය තාම දුෂ්කර තත්ත්වයකදී රත්මලානේ පවත්වගෙන යන. සර්වෝදයට අයිති ඉඩම්වල කිසිම පහසුකමක් නැතුව. ඒ දරුවන්ට අපි ලබා දීලා තියෙන අක්කර 20ක්. ඒක මේ රටේ අපේ දරුවන්ගේ. ඊළඟට මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට අපි අක්කර 20ක් දීලා තියෙනවා. ඒක මේ රටේ ප්‍රධානතම තාක්ෂණ මධ්‍යස්ථානය. ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය. මේක අපේ අනාගතයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතාමත්ම ප්‍රබල ඉදිරි ගමනක් යනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාරගෙනක් තියෙනවා මේ ප්‍රදේශයේ අනාගත සංනිවේදන දහරාවේ ප්‍රධාන කොඳුනාරටි. එහෙම නැත්නම් අපි කියනවා මේ රැහන් පද්ධතිය අද ඒ අය කරගෙන යනවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානය අද එතන ස්ථාපිත කරලා තියෙනවා. ඊළඟට නැනෝ තාක්ෂණ ආයතනය. ඒකට අක්කර 45ක් දීලා තියෙනවා. අද මේ සමහරු කියනවා මේ පළාතේ ජනතාවට ගිහිල්ලා මේ නැනෝ පරීක්ෂණාගාරයේ නිකුත් වෙන කිරණ වලින් තමයි කියලා පහුගිය කාලේ පෑවිල්ල ඇති වුණේ. මෙන්න මේ වගේ කතා. නැනෝ තාක්ෂණ ආයතනය අද ඉතාම විප්ලවකාරී පරිවර්තන කීපයක් අපේ ආචාර්ය මහාචාර්යවරු කළා. එකක් අද අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන ඒ ඇඳුම. ඒවා self cleaning apparel එකක්. දාඩිය ගෑවෙන්නේ නැහැ. අපේ රටේ තියෙන නෙළුම්කොළේ ආදර්ශය අරගෙන තමයි ඒ ඇඳුම නිර්මාණය කළේ ඒ ආයතනයේ නැනෝ තාක්ෂණ ආයතනය. ඒක අද ලෝකයේ ප්‍රධාන තාක්ෂණ පිම්මක් බවට පත් වුණා. ඒ වගේම අද අපේ පොහොර කුඹුරු වලට නිකුත් වෙනවා. ඒ පොහොර කුඹුරු වලට නිකුත් වෙන ඒ පොහොර වලින් 50% කපත යනවා. නමුත් නැනෝ තාක්ෂණ ආයතනය අපේ විද්‍යාඥවරියක් නිර්මාණය කළා. මේ පොහොර වලින් 50% ඉතුරු කරගන්න පුළුවන් නැනෝ පාටිකල් වලින් කරන්න පුළුවන් වැඩපිළිවෙල. ඒක තමයි මෙතන කරන්නේ. ඒක තමයි මේ ලෝකයේ අද මේ රටට අවශ්‍ය. මෙතන මේ අහසේ තරංග ඇවලා පෑවිල්ල ඇති කළා කියලා මේ තුට්ටු දෙකේ දේශපාලනය කරන අය තමන්ගේ විප්ලවයේ කොටස්කාරයෝ කරගන්න මේ අපේ ජනතා එක්ක පෙරුන්නේ එකක් කියන්න ඕනේ. මේ පිරිස් උත්සාහ කරන බයවද්දලා මෙන්න මෙවැනි ඉදිරි ගමනක් ඒ නැනෝ තාක්ෂණ ආයතනය කරලා තිනු අපි ඒක ඊළඟ පියවර ගන්නවා. ඒ වගේම අපේ රටේ අද තියෙන විශාල ඛනිජ සම්පත මුලතෙව්වල ඒ සම්පත අද ඒකෙන් ටයිටේනියම් නැමැති ලෝහය මුදා ගන්න පුළුවන් නම් අපට පුළුවන් ටොන් එකකට ඩොලර් 14000ක් ගන්න. අද අපිට හම්බ වෙන්නේ ඩොලර් 300යි. අද ඒකෙන් ටයිටේනියම් වෙන් කර ගැනීමේ ඒ පරේෂණයේ පරේෂණාගාරය සහ ඒකට අවශ්‍ය අනිකුත් උත්පාදන ක්‍රියාදාමය අද එතන වෙනවා. තව අවුරුද්දකින් දෙකකින් ඒකේ ප්‍රතිඵලය අපිට හම්බ වෙනවා. එතකොට මේ රටට අපනයනයේ යෝධ ධනයක් ගලා එනවා. මෙන්න මේකයි අපි අද එතන කරගෙන යන්නේ ඒ නැනෝ තාක්ෂණ ආයතනය. ඊළඟට අපේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය අපි ස්තුතිවන්ත වෙනවා බන්දුල ගුණවර්ධන මහත්මයාට. එතුමා ඇහැ සංවිධායක එතුමා වචනකින් නම් මේකට විරුද්ධ වෙලා නැහැ. ඒ ඉස්කෝලේ හැදුවා ළමයි 7000ක් ඉගෙන ගන්න. අද ඒ පැත්තේ මේ ගැන සාකච්ඡා කරන්න ගියාම මේ කට්ටිය කියන්නේ මොකද්ද? ඉස්සර මේ වත්තේ පොල් ගෙඩි 4000ක් ඇඩුනා. දැන් ඒක නැති වුණා මහින්ද රාජපක්ෂ හින්දා. ළමයි 7000ක් ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්ව පාස් වෙච්ච ළමයි විශ්වවිද්‍යාලය යනවා. ඒකයි මේ පොල් ගෙඩි 4000යි සංසන්දනය කරන්නේ. මෙන්න මේක තමයි අපි වෙනස් කරගන්න ඕනේ ආකල්පය. ඒ පාසල එතන දැමීම නිසා ඇත්තට මේ ප්‍රදේශයට ආලෝකයක් ලැබුණා. හැබැයි ඒකට පහසුකම් නැහැ. ඒකට යන්න පාරක් නැහැ. ඒක ඉදිරිය දියුණු කරන්න විදියක් නැහැ. මේ ක්‍රියාවලියෙන් වෙන්නේ ඒක ඉදිරිය දියුණු වෙන එක. ඊළඟට මිනුම් ඒකක ප්‍රමිති කාර්යාංශයට දීලා තියෙන අක්කර 5ක්, පොත් ගබඩාවකට දීලා තියෙන අක්කර 7ක්, පරේෂණ හා සංවර්ධන ආයතනයට අක්කර 2ක් දීලා තියෙනවා. ඉදිරියේදී අපි කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට, කැලණි විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අපිට ඇවිල්ලා තියෙන පස්චාත් උපාධි ආයතනයකට යෝජනාවක්, ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනයට මාළමේ, ඒ වගේම ජාන විද්‍යා අනුපරමාණික ජීව විද්‍යාව වලින් අපට යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒවා අපි ඉදිරියේදී සලකා බලමු. එතකොට මේ සඳහා අපි මොනවද කරගෙන යන්නේ? අපි මේ සඳහා අත් කරගන්න යනවා ඉඩම් අක්කර 246. ඒ ඉඩම් අක්කර 246 කිසිම පුජ්‍යලික මිනිහෙක්ගේ පර්චස් 10 15 කෑලි හරි අක්කර භාගයේ කෑලි හරි එකම ගයක්වත් අයිති නැහැ. මෙයා ප්‍රධාන වතු පහක්. දෙහිගහවත්ත පිටිපණ දකුණේ අක්කර 23යි, තලගලවත්ත තලගල උතුරේ අක්කර 27යි, දඹකොල්ලවත්ත අක්කර 34යි, කොරගොල්ලවත්ත අක්කර 126 120යි කාවුළු හේන අක්කර 42යි මං කියන්න ඕනේ මේකේ අයිතිකාරෝ මේ ඉඩම් පහෙන් 3 දෙනෙක්ම මාව හම්බ වෙන්න ඇවිල්ලා මේ වගේ විශිෂ්ට කාර්යයකට මේක දෙන්න ලැබීම අපේ පින්කමක් කියලා කිව්වා අද මේ පෙළපාලියනේ මතක තියාගන්න ඕනේ ඒ නිසා කිසිම කෙනෙක්ගේ කිසිම නිවාසයක් තියෙන ගයක් අපි අත්පත් කරගන්නේ අපි NSBM ආයතනය එතන හැදුවා ඒක දැන් පළල් කරන්න යනවා ඒක පළල් කරන්න කුරුඳුවත්ත කැත්ත ඊට මෙහා පැත්තෙන් අවුරුදු ගහනකට කලින් කරපු උක්වගාවක් තියෙනවා පරණ එතකොට මේවායේ අද ඉතාම විශිෂ්ට ගණයේ සේවයක් ඒ හත් විශ්වවිද්‍යාලය ආදීන් වෙනවා ඒවා අපි තවදුරටත් පළල් කරනවා ඒ වගේම මේකත් එක්ක මේ ප්‍රදේශයේ පාරවල් වර්ධනය වෙනවා පිටිපල තලගලවා පාර ඒ වගේම දාම්පේ මාර්ගයේ උඩුවන පාර කහතුඩුව මාහෙන්වත්ත පිවිසුම් මාර්ගයේ ඒ වගේම අභ්‍යන්තර ප්‍රධාන මාර්ග මේ ආයතන වලට ප්‍රවාහන පාසුකම්. මේ ප්‍රවාහන පාසුකම ලැබෙනොත් එක්ක මොකද වෙන්නේ? මේ ඉඩම් වල වටිනාකම වැඩි වෙනවා. අද රුපියල් 50000 තිබිච්ච පර්චේස් එක දැනටම මේ පාරවල් හදන්න පටන් ගත්තට පස්සේ ලක්ෂ 3 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ ජනතාවගේ ඉඩම් කොල්ල කනවායි කිව්වට යථාර්ථය තමයි මේ ඉඩම් වල මිල ගණන් මේ රාජ්‍ය ආයෝජනයත් එක්ක වැඩි වෙනවා. හයි ලෙවල් පාල පළල් කරනකොටම ඉඩම් වැඩි වුණා. අපි දැක්කා කඩවතට අධිවේගී පාර ගියහම මේ රුපියල් ලක්ෂ 1.5කට දෙකට තිබිච්ච පර්චේස් එක අද ලක්ෂ 30යි අධිවේගී පාර හම්බන්තොට යනකොට අඟුණකොළ පැලැස්සේ අද මිලියන ගාණක් පර්චේස් එක අපි මේ හැමෝම කතා කරනවා ඉඩම් කොල්ල කෑම ගැන නමුත් සෑම පුජ්‍යලික ඉඩමකම වටිනාකම වැඩි දියුණු වෙනවා ඒ වගේම මේ ප්‍රදේශයට ඉතිහාසෙවත් නැති විදියට 220 kV විදුලි බල පද්ධතිය අපි මෙතෙන්ට ගේනවා ඒ වගේම ජල පද්ධතිය පැති දෙකකින් මෙතෙන්ට ගේනවා. එතකොට මේ කලාපේ මේ තියෙන ජනාවාස වලටත් අලුතෙන් ජලය ලැබෙනවා වගේම මේ ජනාවාස අනාගතයේ කවුරු හරි මේ පැත්තේ පදිංචි වෙනවා නම් ඒ හැම කෙනාටම මේකෙන් ප්‍රයෝජනෙ ලැබෙනවා. අද බලන්න ජාවද්දනපුර විශ්වවිද්‍යාලයේ 11000ක් කෙලින්ම අධ්‍යාපනය ලබන. අද මේ විජේරාම ප්‍රදේශයේට මොනතරම් ආර්ථිකයක් එකකින් ගොඩනැගිලා තියෙනවද? බත් මුල දෙන්නද? හොස්ටල් එක දෙන්නද? ඒ වගේම අනිකුත් ඇඳුම් පැළඳුම් දෙන්නද? පොතපත විකුණන්නද? මොන ආර්ථිකයක් අද විජේරාමයේ ඇති වෙලා තියෙනවද? ඒ නිසා අද ඒ හෝමගමට දක්තිමත් බලගත් ආර්ථිකයක් තව අවුරුදු 10කින් මේකෙන් ලැබෙනවා. අද ඔය විරෝධතා දක්වන සියලු කෙනාගේම ඇතැම් පිරිස්වලට නම් මේ ගැන උමනාවක් නැහැ. නමුත් මේ ගැන යම් කිසි කෙනෙක් මායාවක් ඉන්නවා නම් ඒ හැම කෙනාටම ඒ ප්‍රදේශයේ පදිංචි ඇත්තන්ට පිටින් ඇවිල්ලා ඉන්න විප්ලවකාරීන්ට නෙමෙයි මේකෙන් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනෙ ලැබෙනවා. එතකොට මේ ඉඩම් වල අපි මොකද කරන්නේ? දෙහිගාවත්ත අක්කර 23 අපි කරන්න යනවා තාක්ෂණික බෙදා හැරීමේ හා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර උපකාරක මධ්‍යස්ථානය ඉන්කියුබේෂන් සෙන්ටර් එක ඊළඟට නවෝත්පාදන වාණිජකරණය කිරීමේ ආයතනයක් ඒ කියන්නේ මේ හැම නවෝත්පාදනය සඳහා කැප වෙන තරුණ තරුණියෝ ඉන්නවා නම් වෙනත් අය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ නවෝත්පාදනය වාණිජකරණය කිරීම සඳහා කොමර්ෂලයිසේෂන් සඳහා අවශ්‍ය කරන පර්යේෂණාගාරය ඊළඟට හරිත කලාපයක් ඇති කරන පරිසරය ගන්න ඉතින් මේවා වැරදිද මේවද මේ කරන හානිය අපි ඊළඟට තලගල උතුරේ අක්කර 27 අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ ග්‍රිඩ් උපපොළ එතන ඉදි කරනවා ඒ වගේම ජලය පිරිසිදු කිරීම සඳහා ඒ ප්‍රදේශයේ වැටෙන වැසි ජලය සහ අනිකුත් ජලය පිරිසිදු කිරීම සඳහා වෙන පිරිසිදු පහදු මධ්‍යස්ථානයක් අපේ ජල සම්පාදන මණ්ඩලයෙන් පිහිටවන දඹකොළවත්තේ අක්කර 34 ජෛව තාක්ෂණික පර්යේෂණ ආයතනයක් අපි ඇති කරනවා මේකෙදි කියන්නේ මොකද්ද සරලම කාරණේ මේ ලංකාවේ ජාන හොරකම් කරන්න යනවා කියන්නේ ලංකාවේ ජාන හොරකම් කරන්න යනවා කියලා මේ කියන්නේ. ලංකාවේ ජානනේ මේ ලෝකේ ඕන ජානයක් ඕන කෙනෙකුට අද ජාන පරීක්ෂණෙන් කරගෙන යන්න පුළුවන්. අපි මේක රජයේ සම්පූර්ණ අධීක්ෂණයේ යටතේ මේ රටේ මේ ජාන ක්‍රියාදාමයේ මගින් අද කරලා තියෙන දේවල් වෛද්‍යාචාර්යතුමා දන්නවා ඔබතුමිය දන්නවා ලෙඩ රෝග ගණනාවකට අද පිළිතුරු දීලා තියෙනවා ජාන ක්‍රියාදාමයේ මගින්. මවගේ ඉඳන් ඒ ක්‍රියාදාමයේ වෙනස් කළ ආවේනික ලෙඩ රෝග දහස් ගාණක් මේ ලෝකෙ විසඳලා තියෙනවා. ඒ වගේම නොඑක් ආකාරයට නොඑක් විදිහට අපේ සත්තුන්ට ඒ වගේම ශාකවලට වැළඳෙන රෝග වළක්වන්න මේ වයින් ප්‍රතිකාර ලැබිලා තියෙනවා. නොඑක් දේවල්. හැබැයි අපි එකක් කියනවා ජාන විකෘති කිරීමෙන් හෝ අනිකුත් කාරණා වලින් කරන දේවල් පරේෂණ වලට හසු කරන්නේ නැතුව කිසිම ආකාරයකින් මනුෂ්‍ය පරිභෝජනයට හෝ වෙනත් කරුණු වලට යොදාගන්නේ නැහැ. දැනටමත් ලෝකයේ සහතික වෙලා තියෙන කිසිම ආකාරයක පස්සේ ප්‍රශ්න ඇති නොවන දේවල් වලට විතරයි අපි මෙතන ඉඩකඩ සකසලා තියෙන්නේ. ඒ වගේම හොරගොල්ලවත්තේ අක්කර 120. ඒකේ අපි ගහ කරන්න බලාපොරොත්තු වෙන ආතසි ක්ලාක් පර්යේෂණ ආයතනය. ඒවගේම විද්‍යාතාක්ෂණික ආයතනය. දැන් එතන පවත්වගෙන යන නේචර් සීක්‍රට් ආයතනය. අපි ඒගොල්ලන්ටත් ඉඩ දීලා තියෙනවා එතන තවදුරටත් ඒක කරගෙන යන්න. ඒ ඉඩම අපි ගන්න නැහැ. ඒ ආයතනෙටම ඒ කටයුත්ත ඉදිරියට ගෙන යන්න අපි ඉඩකඩ ලබා දෙනවා. ඒ වගේම ළමා උද්‍යානය, වාණිජ මධ්‍යස්ථානය. ඒ එතන අපි ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආතසි ක්ලාක් මධ්‍යස්ථානය ගැනත් මම කියන්න ඕන. අපිට ලංකාවට අභ්‍යවකාශයේ චන්ද්‍රිකා දෙකක් රඳවා ගැනීමේ අයිතිය තියෙනවා. පෞගේ ආණ්ඩුව කාලේ කළේ මොකද්ද? චීන චන්ද්‍රිකාවකට අපේ චන්ද්‍රිකාවක් කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ ගල්ලංගුරු වලින් උපයාගත්ත මිලියන 408ක් අර රාජපක්ෂ පුතාට දීලා එතන ලංකාව චන්ද්‍රිකාවක් ඇරියයි කිව්වා. ලංකාව කිසිම චන්ද්‍රිකාවක් එයා කාට යවලා නැහැ. නමුත් ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ අපේ පළවෙනි චන්ද්‍රිකාව දැන් යවන්න සූදානම් කරලා තියෙනවා නැනෝ චන්ද්‍රිකාව. ඒ වගේම අපට එක්සත් ජාතීන්ගේ UNS කප් එක චන්ද්‍රිකාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ චන්ද්‍රිකාවේ ඒ සම්ප්‍රේෂණය ලබා ගන්න ස්ථානය එහෙම නැත්නම් රිසීවින් ස්ටේෂන් එක අපි මෙතන දාන්නේ. ඒ අනුව සියලුම කාලගුණ වාර්තා, සියලුම අනිකුත් දේශගුණික වාර්තා, ඒ වගේම GIS මැපින් මේ සියල්ලම අපේ විද්‍යාඥයින්ට රට ඇතුලේ කරන්න පුළුවන්. අද මේකට කෝටි ගාණක් ගෙවන්න ඕන. දැන් අද අපි අපේ අමාත්‍යංශයේ ජල මට්ටම දැන් හැමදාම මම කතා නැහැ තුමාට කතා කරලා කියනවා දැන් අද 1.2 අද 1.65 දෙක වෙච්ච හැටි ගන් වතුර එනවා. එයා දිවසේ අපි කියනවා. මේ කියන්නේ අද අපි ජපානයෙන් මේ තොරතුරු ගන්න. ජපානයට අපි මේක අපිට දැනට සේවයක් හැටියට කරන්නේ නමුත් ඉදිරියේදී අපිට එහෙම සේවයක් හැටියට කරන්නේ නැහැ. මේ සියල්ලම අපට ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ මධ්‍යස්ථානෙත් එක්ක. මේ ලංකාව කියන්නේ අභ්‍යවකාශ නම් බැලුවම පුංචි දෙයක්. සෑම ආකාරයකටම මෙතන කරන්න පුළුවන්. දැන් මේකත් මේකට කියලා තියෙන කතාව. මේකේ ඉඳන් කිලෝමීටර් 2ක් දක්වා කිරණ ඉක්ුත් වෙනවා. මේකෙන් පිළිකා හදනවා. මේක තමයි මේකට කියන කතාව. ඉතින් මෙන්න මේ වගේ අමූලික අසත්‍ය මත පදනම් වෙලා යන්නේ අපි අනිවාර්යයෙන්ම මේ තාක්ෂණ ප්‍රවාහයට ඇතුල් වෙන්න ඕනේ. අපට තනියෙන් කරගන්න බැරි දෙයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශක්තිය ඇතුව ආතසි ක්ලාක් මධ්‍යස්ථානයට ලැබිලා තියෙනවා. ඇත්තට අපි ආඩම්බර වෙනවා ආතසි ක්ලාක් ගැන. එතුමා 1945 මේ විද්‍යාත්මක පත්‍රිකාව ලිව්වේ ලෝකේම චන්ද්‍රිකා තුනක් දැම්මට පස්සේ ලෝකෙම පණිවිඩ හොමාරු කරන්න පුළුවන් කියලා. එතුමාට ඒකට ලැබුණේ පවුම් 15යි. හැබැයි අද ට්‍රිලියන ගානක ව්‍යාපාරයක් ඒක. අපි වහාම මේ ක්‍රියාදාමයට ඇතුල් විය යුතුයි එතන. ඊළඟට කාවුළු හේන. ඒකේ අපි විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශයේ පර්යේෂණ සංකීර්ණය. ඒක කරන්නේ කොස්ටි කියන ආයතනයේ ශ්‍රී ලංකා විද්‍යා තාක්ෂණික ආයතනයේ එතන අපි පිහිටවන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තරම අපේ ඒ විද්‍යා තාක්ෂණ ආයතන පිහිටවාගෙන යද්දී 60 ගණන්වල මීට සමාන්තර ආයතන කොරියාවාදී ප්‍රදේශෙත් පිහිටෙව. නමුත් අපේ ආයතනෙට සාර්ථක වෙන්න බැරුණාට ඒ රටවල ආයතන සාර්ථක වෙලා තියෙනවා. ඒ ආදර්ශය අරගෙන නව විද්‍යා පර්යේෂණ ආයතනයක් එතන අපි කරගෙන යනවා. ඒ වගේම මෙහි යටිතල පහසුකම් සියල්ලම අපි කරනවා. ඒ වගේම මම කියන්න ඕනේ සියලුම දේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, අපජල කළමනාකරණය, ඒ සියල්ලම මෙතන සිදු වෙනවා. ඒ වගේම මේ ඉඩම් අත්පත් කරගන්න ඕනම කෙනෙකුට ඒ රජයේ වන්දිය අපි ලබා දෙනවා. තමන්ගේ අයිතිවාසිකම නිශ්චිතව සහතික වහාම ඒක ලබා දෙනවා. ඒ වන්දිය අපි ඒ ප්‍රාදේශීය ලේකම්වරයා ගාව අපි තැන්පත් කරනවා. ඒ වගේම සෑම අවුරුද්දක් ගානෙම 107 ගානේ දැනට තියෙන තත්ත්වය අනුව ඒ වන්දි මුදල ඉහළ යනවා අයිතිකාරයා හොයාගන්න. එතකොට මේකේ තියෙන ඇතැම් වගන්ති අල්ලගෙන ඇතැම් අයගේ තියෙන දේශපාලන උමනාවන් මත මේ ක්‍රියාත්මක වෙනවා. අපි මේවා ගැන දැනුවත් කළේ නැහැ. කොහට මේවා ගැන ඇති වෙන්න දැනුවත් කළා. මේ පහුගිය දවස්වල දැන් ඇත්ත වශයෙන්ම හෝමගම ඒ ප්‍රදේශයේ මේ රජයට අයිති පක්ෂවල නෙවෙයි ප්‍රාදේශීය සභාව පිහිටවලදී. පක්ෂ සභාව පිහිටවල තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එතකොට එහේ ඒ දේශපාලන බලධාරියා මේ බඳුරු ගුණවත් ඇමතුමා. තාම කවුරුත් එහෙවල විරුද්ධ වෙලා නැහැ. ඒගොල්ලෝ අපේ අමාත්‍යංශයට ඇවිල්ලා කතා කළා මේ කරුණු ඉගෙනගෙන අපිටත් යම් යම් යෝජනා ඉදිරිපත් කළා අපි සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා. එතකොට කවුද මේක කරන්නේ? මේ සයිටම් ප්‍රශ්නෙන් පස්සේ Tamanට දඩබිමක් හොය හොය ඉන්න දේශපාලන කල්ලියක් දෙකක් ගිහිල්ලා මේ ජනතාව බියවද්දලා කටයුතු කරනවා. මේකයි ඇත්ත. අපි ඒ ජනතාවගෙන් ඉල්ලනවා අපේ දරුවොත් අපි ජීවත් වෙන්නේ මේ රටේ. හැබැයි ওই උද්ඝෝෂණකරුවන්ගේ දරුවෝ ජීවත් වෙන්නේ, පවුල් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එහෙනම් ඉඳන් තමයි මේ ළමයි ටික පාරට ගන්න. ඔයාලගේ ළමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න ගමන්, එහෙ ජීවත් වෙන ගමන් අපේ ළමයි ටික පාරට ගේනවා. ඕක තමයි මේ උද්ඝෝෂකින්ගේ ක්‍රියාදාමය. මමත් අපේ දරුවොත් අපි හැමෝම මේ රටේ ඉපදිලා මේ රටේදී නෑ. මගේ ළමයි ඉගෙන ගන්නේ තාණ්ඩුවේ විශ්වවිද්‍යාලේ. එතකොට අපි මේ රටේ ඉන්න අය නිසා අපි මේ සෑම ජන කණ්ඩායමකටම කියනවා මම මේක බොහොම පැහැදිලිව කියනවා මම මේ කොළඹ දිස්ත්‍රික්කයේ කෙනෙක් හැටියට මටත් මනාප දීපු ජනතාවක් එහි ඉන්න පිරිස හැටියට අපි කිසිම අවස්ථාවක අපේ ජනතාවට වැරදි වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හොත් ඒ ක්‍රියාදාමයට අපි වැරද්දක් කරන්නේ නැහැ. නමුත් අපි එකක් මතක තියාගන්න ඕනේ මේ සම්ප්‍රදායික ආර්ථික උපාය මාර්ගයෙන් මේ සම්ප්‍රදායික අධ්‍යාපන උපාය මාර්ගයෙන් මේ සම්ප්‍රදායික තාක්ෂණ උපාය මාර්ගයෙන් මේ රට ගොඩගන්න බෑ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද කවුද මේ ලෝකේ ලොකුම ධනවත්? මේ ලෝකේ කාලයකට කලින් ලොකුම ධනවත් ආයුධ වෙලෙන්ද? මේ ලෝකේ කාලයකට කලින් ලොකුම ධනවත් ඖෂධ වෙලෙන්ද? ඔබතුමිය දන්න මේ ලෝකේ කාලයකට කලින් ලොකුම ධනවත් තෙල් ගෑස් කාර්යය, තෙල් ගෑස් ගල්ලඟුරු ව්‍යාපාරිකයෝ තමයි ලෝකේ ලොකුම ධනවත්. අද කවුද ලෝකේ ලොකුම ධනවත්? ඇමරිකා එක්සත් ජනපදයේ ලොකුම ධනවත් කවුද? ඒ ලොකුම ධනවත් උන්ට කියන්නේ ෆෑන් කියලා. මොකද්ද? F අකුරෙන් Facebook, A අකුරෙන් Alphabet, Google එකේ ප්‍රධානික, අනික් K අකුරෙන් Amazon, අනික් N අකුරෙන් Netflix, මුළු ලෝකෙම අද මේ සියලුම වීඩියෝ පට චිත්‍රපටි හදන්නේ. එලා G අකුරෙන් Google එක. එතකොට මේ අය තමයි අද ලෝකේ ට්‍රිලියන අධිපතියෝ. ට්‍රිලියනයක් වත්කම් තියෙන ව්‍යාපාර මේවා. කිසිම තෙල් හා ගෑස් සමාගමක්, කිසිම ඖෂධ සමාගමක්, කිසිම ආයුධ නිපදවන්නේ කිට්ටුවකවත් නෑ. මේ සමාගම් ඔක්කොම කොහොමද බිහි වුණේ? මේ පහුගිය අවුරුදු 10යි. Facebook එකේ අතුන අවුරුදු 10කට කලින්. කවුද මාක් සකබ? මේ සාමාන්‍ය කෙනෙක්. අද අපේ රටෙත් අද එවැනි ව්‍යාපාරික පන්තියක් ඇති වෙමින් තියෙනවා. අද මේ ලංකාවේ ලොකුම ධනපතියා, ලාංකිකයා මේ තොරතුරු තාක්ෂණයේ ඔස්සේ ගොඩනැගිච්ච කෙනෙක්. මිසක් ලංකාවේ අපි දන්න කෙනෙක් සල්ලිකාරයෝ නෙවෙයි. ඉදිරියේ මෙවැනි පිරිස් 10-15 දෙනෙක් ඉති වෙනවා. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 1.7. අපි සතුටු වෙන්න ඕනේ. අපි සතුටු වෙන්න ඕනේ මේ ගමන එතෙන්ට කෙනෙක් ගියේ එකක. මේ රටේ වතු වල අක්කර 30-40,000 අයිතිය තිබිලා හෝ, මේ රටේ සමාගම් 30-40 අයිතිය තිබිලා හෝ, මේ රටේ බැංකු වල අයිතිය තිබිලා හෝ, මේ රටේ අරක්කු කඩ වල අයිතිය නෙමෙයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ දැනුම පදනම් කරගත් අයිතියකින්. අද එවැනි ව්‍යාපාරික පිරිස් බය නැතුව අද ඇවිල්ලා තියෙනවා, ඉදිරියට ඇවිල්ලා මේ ක්‍රියාදාමයට ඇතුළු වෙන. ඉතින් අපි ඒගොල්ලන්ට ශක්තිය වෙන්න ඕන, අපි ඒගොල්ලන්ට ඉඩකඩ ලබා දෙන්න ඕන. බැංගලෝරේට පුළුවන් නම් ඒ කටයුත්ත කරන්න අපිටත් පුළුවන්. මම බොහොම පැහැදිලිව කියනවා ඉංජිනේරුවෙක් හැටියට, අද ඇමරිකා එක්සත් ජනපදයේ ඉංජිනේරුවෙක්ගෙන් වැඩක් ගන්න, සාමාන්‍යයෙන් විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක්ගෙන් දවසකට අඩුම ගානේ $700-800 ගෙවන්න. නමුත් ලංකාවේ ඒ කුසලතාවෙම තියෙන අය ඉන්නවා $30-40 වැඩ කරන්න. එහෙනම් ඒ කුසලතාවය අද ලංකාව ඉදන් කටයුතු කරන්න අපිට පුළුවන්. අද මේ DSනායක හන්දියේ මේ හැම තැනකම අද කරගෙන යනවා. දැන් පටන් අරන් තියෙන ව්‍යාපාරේ මොකද්ද? KPO බිස්නස් එක. ඕස්ට්‍රේලියාවේ සුපිරිවෙන්සල් වල account හදන්නේ ලංකාවේ. අද ඉඩ නැහැ කොළඹ. ඒක තමයි අද එතන අපි ඇති කරන්නේ. මේ ක්‍රියාදාමයට ඉඩ දෙන්න, මේ තාක්ෂණ විප්ලවයට කරුණා කරලා ඉඩ දෙන්න. මේක තමයි අපේ අනාගතය. අද අපි බැලුවොත් චීනයේ අද ගිහින් බලන්න ගොඩනගලා තියෙන දේවල් සාමාන්‍ය අය කෝටිපතියෝ වෙලා. අද මේ ඊයේ පෙරේදා විශ්‍රාම ගියා අලිබබා ව්‍යාපාරේ ජැක්මා ඉංග්‍රීසි ගුරුවරේ. ඔය ලෝකේ ලොකුම හුවායේ සමාගම රතු හමුදාවේ චීනේ හිටපු සෙබලේ, බයිඩූ කියන ප්‍රධාන සර්ච් එන්ජින් එක මෙහෙවපු පුජ්‍යල සාමාන්‍ය තරුණේ. අද මෙවැනිම පිරිසක් මැලේසියාවෙත් බිහි වෙලා ඉන්නවා, මෙවැනිම පිරිසක් ඉන්දියාවේ බිහි වෙමින් ඉන්නවා. ඉතින් මෙවැනි පිරිසක් අපි ලංකාවෙත් බිහි කරන්න ඕන. ඒ නිසා මේක මෙතුමටත් කියන්න ඕනේ, ඔය එතුමලාටත් වැඩි විප්ලවය ගැන කතා කරන්න ඇයිද කියන්න ඕනේ. අපි ඉස්සර කිව්වේ අපි තරුණ කාලේ අපි යන්නේ කොයි පාරේ? පිඩල් කැස්තු ගිය පාරේ කියලා. දැන් කැස්තුලා ගිහුගේ ඉවරයි. මම කියන්න ඕනේ බොහොම කනගාටුවෙන් වුණත් අපි ආඩම්බරින් කියනවා ලංකාවයි කියුබාවයි අතර අද මානව සංවර්ධන දර්ශකයෙන් ආසන්නයෙන් සමානයි. ඒකයි ඇත්ත. අපි ආසන්නයෙන් සමානයි අපි දෙගොල්ලෝ අද. ඉතින් ඒ නිසා අද අපි යන්න ඕනේ සකබර්ග්ගේ පාරේ. අපි ඒකෙන් කස්තෝට අවමානයක් කරන්නේ නැහැ, චේගුවරට අවමානයක් කරන්නේ නැහැ. අපි කොල්ල කාලේ ඕවා කරා ඔක්කොම. අපි දැන් යන්න ඕනේ මේ සකබර්ග්ගේ පාරේ. ඒකට අවශ්‍ය කරන සකබර්ග්ලා දහස් ගාණක් මේ රටෙන් බිහි කරන ව්‍යාපාරයක්. මේකට එරෙහිව කටයුතු කරන වංචා මුලාවෙන් කටයුතු කරන සියලු දෙනාටම ඉතිහාසයේ දිනක කනගාටු වෙන්න වෙයි. අපි කිසිම ජනතාවකට හානියක් නොකර මේ යහපාලනයේ අරමුණත් ඒකයි. කිසිම බලහත්කාරයක් පාන්නේ නැතුව, කිසිම කෙනෙක්ට බලය පාවිච්චි කරන්නේ නැතුව අපි ඉතාමත්ම සබුද්ධිකව මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනියනවා. මම කියන්න ඕනේ මම මේක විවුර්ත කරන්න ගරු අගමැතිතුමා පැමිණිච්ච දවසේ අපි කිව්වා ජේම්ස් ටේලර් තේ පැලේ හිටවපු වෙලාවේ 1868 ඔහු කවදාවත් කල්පනා කරේ නැහැ මේ තේ ගහ ලංකාවේ අපනයන ආර්ථිකයේ බලවතා වෙයි කියලා. උපාලි විජයවර්ධන 77 කටුනායකට ගිහිල්ලා ඒ නිදහස් වෙනද කලාපය ඇති කරපු වෙලාවේ ආර්ථිකයේ ඊළඟ පිම්ම මේකයි කියලා කල්පනා කළේ නැහැ. ඒ වගේම මේකත් මේ ආරම්භ කළ තියෙන එක තමයි ඉදිරි දශකයේදී මේ රටේ ආර්ථිකයේ ජවන එන්ජිම වෙන්නේ කියන එක ප්‍රකාශ කරමින් මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට ඒ සඳහා දායක වෙන ලෙසත් අදාළ ඕන ප්‍රශ්නයක් අහන්න අපි විවෘතයි. අදාළ ඕන සංවාදයකට අපි විවෘතයි. වගේම කිසිම කෙනෙකුට කිසිම අසාධාරණයක් නොකරන බවටත් ප්‍රකාශ කරමින් මම නිහඬුවේ.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. පාර්ලිමේන්තුව නැවත හෙට උදේ 10ට රැස් වෙනවා.